ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ඔබ දන්නවා ශ්‍රී ලංකාව අපේ මාතෘභූමිය වසර ගණනාවක් තිස්සේ මුහුණ පාපු ඒ යුදමය වාතාවරණයෙන් අනතුරුව දැන් හොඳ සාමකාමී රටක් විදිහට හොඳ යහපත් පරිසරයක් වටපිටාවක් තියෙන රටක් විදිහට ලෝකේ හඳුනා ගනිමින් තියෙනවා. ඉතින් මේ කාලවකවානුව තමයි ශ්‍රී ලංකාවට අපේ මාතෘභූමියට වඩාත් වැදගත් වන කාල සීමාව රටේ ආර්ථික ප්‍රවර්ධනය උදෙසා ගන්නා වූ යම් යම් තීන්දුව තීරණ පිළිබඳව සලකා බැලීම. ඉතින් ඒ පැත්තෙන් ගත්තහමත් ආර්ථිකයට බලපාන විවිධ ක්ෂේත්‍ර කෙරෙහි ශ්‍රී ලංකා රජය බොහොම උනන්දුවක් දක්වමින් සිටින කාලවකවානුවක්. අපි විදේශගතව සිටින ශ්‍රී ලාංකීය ප්‍රජාව වුණාට අපි දන්නවා ලංකාවේ ආණ්ඩුව ලංකාවේ ආර්ථිකය දියුණු කරන්නට ගන්නා වූ යම් යම් ප්‍රයාම පිළිබඳව ඒ අතරිනුත් සංචාරක කර්මාන්තය පිළිබඳව අපි ගත්තොතින් එහෙම මේක ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ තත්වයක්. අවාසනාවන්ත යුදමේ වාතාවරණයේ හින්දා මේ තත්වය අපෙන් අහිමි වේ ගියා. නමුත් නැවත වතාවක් මේක දියුණු වෙමින් පවතින කාලවකවානුවක්. එනිසා අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවට ආර්ථිකමය ප්‍රතිලාභ ලබා ගැනීම උදෙසා සංචාරක කර්මාන්තය කොයි ආකාරයෙන් උපයෝගී කරගත හැකිද කියන කාරණාව පිළිබඳව අද දවසේදී අපිට කතාබහ කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ දවස්වල ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටිනවා ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා අරුන්දික ප්‍රනාන්දු මහතා. දැන් අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා සිටිනේ SBS සිංහල මැදිරියේ. ආයුබෝවන් ඇමතුමා.
ආයුබෝවන්.
හොඳයි, මේ අපි ඇත්තටම මේ කතාව පටන් ගනිමු දැන් සංචාරක ශාස්ත්‍රයේ පැත්තෙන් ලංකාවේ මේ වෙනකොට තියෙන ප්‍රවණතාව පිළිබඳව කතා බහ කරමින්.
විශේෂම කියන්න ඕන ඔබතුමිය මේ මාතෘකාව අඳුරලා දෙන්නකොට කියපු කාරණාවත් එක්කලම සඳහන් කරන්න ඕන. අවුරුදු 30ක යුද්ධයත් අවසන් කරාට පස්සේ මම හිතන්නේ ඉතා විශාල වශයෙන් සංචාරකයන් 2009 පස්සේ ලංකාවට එන්න පටන් අරගෙන තියෙනවා. අද වෙනකොට ලෝකයේ සංචාරකයන් විශාල වශයෙන් සංචාරය කරපු විශේෂම අපේ කලාපේ තායිලන්තේ ඉන්දුනීසියාව වගේ රටවල් වල තියෙන ප්‍රශ්නත් එක්කලා ඒ වගේම තමයි මැද පෙරදිග සහ විශේෂම ඉජිප්තු වගේ රටවල් වල තියෙන ගැටලුත් එක්කලා විශාල වශයෙන් සංචාරකයන්ට යන්න තියෙන හොඳම සාමකාමී රටක් හැටියට ලංකාව නංගලා තියෙනවා. අනිත් කාරණාව තමයි එකම රටක් තුළ කුඩා ප්‍රදේශයක් තුළ ඉතාමත් ඉක්මනින් විවිධ වූ දේශගුණික කලාපයන්ට සංචාරය කරන්න ඒ වගේම තමයි විවිධ දර්ශනීය ස්ථානවලට යන්න සුන්දර වෙරළ තීර දවැන්ත ශිෂ්ටාචාරයත් එක්කල එන ඒ ආගමික පසුබිමත් එක්කල එන දේවල් නරඹන්න මන්ත සංචාරක විශාල වශයෙන් දැන් එමින් පවතිනවා. අපි කවදාවත් හිතුවේ නැති විදිහට ලෝකයේ ඈත රටවල් ඔස්ට්‍රේලියාව වගේ රටවල් ඇමරිකා වගේ රටවල් වලින් සංචාරකින් දැන් එමින් පවතිනවා. ඉතින් පහුගිය කාලේ ගත්තාම විශාල සංචාරක ප්‍රවර්ධනයක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම අද වෙනකොට චීනය වගේ රටවල් වලින් දැවැන්ත විදිහට ධනවත් සංචාරකයන් ලංකාවට එමින් පවතින තත්ත්වයක් තියෙනවා. ඉතින් අපේ මූලික අරමුණ තමයි 2020 මිලියන 4ක් සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම. ගිය අවුරුද්ද ගත්තාම මිලියන 17කට කිට්ටු ගණනක් ලංකාවට පැමිණලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාව තුළ සංචාර කර්මාන්තයේ ආයෝජනය කරන්න විශාල වශයෙන් ප්‍රධාන හෝටල් කර්මාන්තකරුවන් ඒ වගේම ධනවත් ව්‍යාපාරිකයින් පිටරටවල විසින ශ්‍රී ලාංකික ප්‍රජාව විශාල වශයෙන් අපේ රටේ මින් පවතින තත්ත්වයක් තියෙනවා. ඒක තමයි අලුත්ම තත්ත්වය.
හොඳයි, අපිට පැහැදිලි කිරීමක් කරනවද නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට දැන් කොයි වගේ සංචාරක ආකර්ෂණයක්ද මේ වෙනකොට ලංකාවේ තියෙන එක් එක් රටවල් වශයෙන් ගත්තාම?
දැන් ඇත්තටම ගත්තාම මේ අපි සංචාරක ප්‍රවර්ධන කටයුතු කරන්නේ අලුත් සංකල්පයක් උඩ. ඒ සංකල්පය තමයි ඉංග්‍රීසියෙන් කියනවනම් 8 experiences in 8 days කියලා. එහෙම නැත්නම් අද්දකී මටක් දිනාටකදී කියන සංකල්පය උඩ. දැන් ඒකෙදී අපි නම් වශයෙන් කියනවන එකක් තමයි සුන්දර වෙරළ තීරය. සමහරක් රටවල් වලට මොහොත නැහැ. දැන් මැද පෙරදිග වගේ රටවල් වල විශාල වශයෙන් එනවා දිය ඇලි කඳු කරේ බලන්න. ලංකාව නම් කළා පහුගිය වසරේ ඇමරිකාවේ ටයිම් සංග්‍රහව ලෝකේ හොඳම වෙරළ තීරයක් තියෙන රටක් හැටියට. ඊළඟට ගත්තාම තුන්වෙනියට ආගමික පසුබිමත් එක්කලා ශිෂ්ටාචාරයත් එක්කලා එනයි නටබුන් වගේ දේවල් නැරඹීම අද ඒකට උදාහරණයක් හැටියට කියන්නට ඕන. දැන් ජීප්තුවේ පිරමිඩ් හදලා තියෙන සංකල්පයටම තමයි ලංකාවේ රුවන්වැලි සෑය මිරිසවැටිය වගේ දාගැබ් හදලා තියෙන විද්‍යාත්මක සංකල්පය. ඉතින් අද පිරමිඩ් බලන්න යන්න බැරි තත්ත්වයක් තියෙනවා ජීප්තුවේ තියෙන තත්ත්වයත් එක්කලා. විශාල වශයෙන් සංචාරකින් දැන් රුවන්වැලි සෑය වගේ දෙයට ලොකු ආකර්ෂණයක් ඇතිවෙමින් පවතිනවා. ඊළඟට ගත්තාම අපේ තියෙන කුළු බඩු වගේ දේවල් ශ්‍රී ලාංකික කෑම ආයුර්වේදික මේ ආයුර්වේද හා සම්බන්ධ විවිධ වූ බෙහෙත් ක්‍රම විශාල වශයෙන් සංචාරකින් ඇදී එන්න පටන් ගන්න තියෙනවා ඒ දේවල් වලට. ඊළඟට ගත්තාම අපේ තියෙන උත්සව, අපි ගත්තොත් ෆෙස්ටිවල්ස් වගේ දේවල් එකක් දලදා පෙරහැර වගේ දේවල්. අනිත් කාරණා තමයි හින්දු භක්තිකින් විශාල වශයෙන් ලංකාවට මින් පවතිනවා. රාමායනය තමයි ඒගොල්ලෝ වැඩිම අදහන පොත. බෞද්ධයින් ත්‍රිපිටකය, කුරාණය මුස්ලිම් ජාතිකයින්, බයිබලය කතෝලිකයන් ක්‍රිස්තියානි භක්තිකයින් අදහනවා වගේ. ඒ රාමායනයේ සුද්ධෝස්ථාන 14න් 11ක්ම තියෙන ලංකාවේ. අනිත් කාරණාව තමයි ක්‍රීඩාව. ක්‍රිකට්, රග වගේ ක්‍රීඩා බ්‍රිතාන්‍ය ජාතිකයින් ලැබුණ විශාල වශයෙන් ජනප්‍රිය වෙලා තියෙන ගොල්ෆ් ක්‍රීඩාව. ඊළඟට ගත්තාම සර්ෆින් කියන ක්‍රීඩාව. අද ඔස්ට්‍රේලියාවේ විශාල වශයෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයින් එනවා ලංකාවේ ආරුගම්බේ කියන ප්‍රදේශයට සර්ෆින් සඳහා. අනිත් පැත්තේ ලංකාවේ කල්පිටිය දූපත් ආශ්‍රයේ විශාල වශයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා කයිට් සර්ෆින් කියලා. කයිට් එක්කලා කරන සර්ෆින් ක්‍රීඩාවක් මේ මෑත කාලයේදී විශාල වශයෙන් දිනුන වෙලා තියෙනවා. කඳු නැගීම, බයිසිකල් පැදීම, ඒ වගේ දේවල් ගත්තාම ඒ ක්‍රීඩාවක් විශාල වශයෙන් ඉවහල් වෙලා තියෙනවා ඒ අත්දැකීම හටට. තවත් එකක් තමයි මැණික්කා ස්වර්ණාභරණ කර්මාන්තය. ද චීනය වගේ රටවල් විශාල වශයෙන් පැමිණෙනවා ඒවා මිලදි ගැනීම සඳහාත්. ඒ විදිහට තමයි අද අපේ රටේ සංචාර කර්මාන්තයේ තත්ත්වය.
ඔව්, දැන් අපි අරුන්දික දැන් තියෙන තත්ත්වය අනුව බැලුවොත් එහෙම අපි දන්නවා ඉන්දීය ජාතිකයන් සහ චීන ජාතිකයන් තමයි වැඩිපුරම ශ්‍රී ලංකාවට සංචාරය කරන පිරිස් අතර ඉහළින් සිටින්නේ. දැන් අලෝකයේ අනෙකුත් රටවල්, කියන්නේ බටහිර රටවල් වල පිරිසුත් වැඩිපුර ආකර්ෂණය කර ගැනීම සඳහා සංචාරක අමාත්‍යාංශය සතු යම් කිසි වූ ක්‍රමෝපායන් තියෙනවද?
ඔව්, විශේෂයෙන්ම ගත්තාම දැන් ඇත්තටම අපිට හැමදාමත් සංචාරකයින් ආව රටවල් තමයි බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය. දැන් අපි හිතමු ප්‍රංශය වගේ රටක විශාල වශයෙන් ඉන්න ටුව ඔපරේටර්ස්ලා, ට්‍රැවල් ඒජන්ට්ස්ලා, ප්‍රධාන හෝටල් කර්මාන්තකරුවන්, එයාගේ සංගමයක් තියෙනවා. ඒ සංගමේ වාර්ෂික උත්සවේ ගොලන් ඇනුවල් කන්වෙන්ෂන් එක අපි සියලුම පහසුකම් සලස්සල දුන්න ලංකාවේ තියන්න. අපි දැනට දියුණු කරමින් යනවා මයිස් ටූරිසම් කියන එක. විශේෂයෙන්ම ලෝකයේ තියෙන ප්‍රධාන රටවල් වල තියෙනවා ප්‍රධාන සමාගම් වල ඒගොල්ලන්ගේ උත්සව ලංකාවේ තියන්න අපි ආරාධනා කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ රටේ තේ කර්මාන්තේ නැත්නම් තේවලට ලොකු ඉල්ලුමක් තියෙන සංචාරක මාත්‍යංශ අපි නව සම්බන්ධතාවක් ඇති කරගෙන තියෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් එක්කලා. ඒ වගේම තමයි අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්කලා ඉංගලන්තේ වගේ රටවල්, ඊළඟට ඕස්ට්‍රේලියාවේ පැත්තෙන් දකුණු අප්‍රිකාව, නවසීලන්තේ වගේ සංචාරය කරනවා. ඒතකොට දැන් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ආයතනයත් එක්කලා ඒ විදිහට ප්‍රවර්ධන කටයුතු සිදු කරගෙන යනවා. හැබැයි එකක් කියන්නට ඕන, දැන් අපි තාමත් සෑහීමකටපත් වෙන්නේ නේ. ලංකාවේ ටුවරිසම් ඩෙවලොප්මන්ට් ලෙවි කියලා එකකින් තමයි අපිට මුදල් හම්බෙන්නේ. එකක් දැන් ගුවන් ගමන් යන සියලුම මගීන්ගෙන් අපි ඩොලර් පහක විතර මුදලක් ලංකාවේදී ටැක්සියක් හැටියට අය කරනවා. හෝටලයකට ගිහලා කෑම කෑවත් 1%ක් වගේ ගාණක් ගන්නවා. ඒ ටැක්ස් එක තමයි අපිට ප්‍රවර්ධන කටයුතු සඳහා බැර වෙන්නේ. සංචාරක අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන හතරක්, ටුවරිස් බෝඩ් එක, එහෙම නැත්නම් සංචාරක සංවර්ධන අධිකාරිය, ඒකෙන් තමයි ওই ලයිසන්ස් වගේ දේවල් දෙන්නේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, එහෙම නැත්නම් යටිතල භාෂිකම් සංවර්ධනය කරන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තේ. දෙවෙනි එක තමයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය. ඊළඟට ශ්‍රී ලංකා හෝටල් පාසල. ඊළඟට ගත්තාම මම කිව්වා ගැර මයිස් ටූරිසම් කරන යනිකුත් ආයතනයක් තියෙනවා. එතකොට ඒ ආයතන වලට ඒ මුදල ලැබුණාම ඒ මුදලින් විශාල මුදලක් සංචාරක ප්‍රවර්ධනයට බැර වෙනවා. හැබැයි අපි කනගාටු වෙනවා සමහරක් වෙලාවට. වෙන ප්‍රශ්නයක් තමයි අපි ඒවල හරියට සංචාර ප්‍රවර්ධන කටයුතු ඒ මුදල යොදාගත්තේ නැත්නම්, විශේෂම අපේ මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යංශය අවුරුද්ද මැදදී සල්ලි පාවිච්චි කරන්නේ නැත ඒගොල්ලෝ ගන්නවා.
අවුරුද්දේ මැද කියන්නේ මෙතුමා, ඒ කියන්නේ තව අවුරුද්දෙන් තව භාගයක් තියෙනවානේ.
ඔව් නෑ, මං කියන්නේ පහුගිය කාලෙදි එහෙම සිද්ධ වුණේ. දැන් ගිය අවුරුද්ද ගත්තාම ගිය අවුරුද්ද මැදදී මිලියන 500ක මුදලක් ඉතුරුලා තිබිච්ච. ඒ කියන්නේ ඇත්තටම දැන් එයාට තේරෙනවා නම් තව කාලයක් තියෙන්නේ ඒකෙදි කරන්න බෑ කියලා. මං සම්පූර්ණ මුදල නෙමෙයි, ඒගොල්ලෝ කොටස වශයෙන් ගන්නවා. ඒක නිසා තමයි අපි මේ අවුරුද්දේ අපි විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාත් එක්ක, අගමැතිතුමාත් එක්ක සාකච්ඡා කළා දිනා. අගමැතිතුමාගේ සංකල්පයක් තියෙනවා රටක් හැටියට සම්පූර්ණයම බ්‍රෑන්ඩින්ග් කරන්න ඕනේ කියලා. මොකද ලංකාවේ තේ කර්මාන්තයේ, ක්‍රිකට්, සංචාර කර්මාන්තයේ සේරම ශ්‍රී ලංකාව කියන බ්‍රෑන්ඩින්ග් එකක් එක්කලා ප්‍රවර්ධනය කරන්න ඕනේ කියලා. ඉතින් අපේ අදහස තියෙන්නේ වෙන වෙනම රටවල් වලට ප්‍රවර්ධන කටයුතු කරන්න ඕනේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ ප්‍රවර්ධන කටයුතු වලට මේ මුදල හොඳට පාවිච්චි කළා. විශේෂයෙන්ම සංචාරක ප්‍රවර්ධනය කියන පැත්තට ඒ මුදල හරියට පාවිච්චි කළා. වැඩ කටයුතු කරා. ඉතින් අර ඔබතුමිය අහපු ප්‍රශ්නේ නැවතතාවක් එනවා නම් දැන් චීන වගේ රටක අපිට ගිහිල්ලා තැන් තැන් වල බෝඩ් එකක් දෙකක් දැම්මට සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය බස් ටිකක් පේන්ට් කරලා ටුව ඩිසම්බර් එහෙම කිව්වට ඒක තේරුමක් නැහැ. විශේෂයෙන්ම රූපాయనీය වැඩසටහන් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න ඕන. අපිට තේරෙනවා නම් මේ ප්‍රවර්ධනයක් සිද්ධ වෙනවායි කියනවා කියලා ක්‍රීඩා තරඟයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ඒ වලට අපි අනුග්‍රහ දක්වන්න අපි දැන් වැඩ කටයුතු කරගෙන යනවා.
ඔව් මේ මම ඇත්තටම දැක්ක ඇමතුමා මේක මම අන්තර්ජාලයේ දුටුව දෙයක්. මේ වෙනකොට ලෝකයේ සංචාරය කරන්නට ලාභදායීම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ගණනවා කියලා. මේක යහපත් ප්‍රවණතාවක්. මොකද අපි දන්නවා දැන් මේ රටේ අපි ජීවත් වෙනකොට ඕස්ට්‍රේලියානුවන් බොහෝ වෙලාවට මේ ටුවරිසම් ඩෙස්ටිනේෂන්ස් විදිහට ගන්නෙ. තමන්ගේ සංචාරක ගමනාන්ත විදිහට උන් තෝරාගන්නේ ආර්ථික වශයෙන් තමන්ට ලාභදායි ස්ථාන. ඔවුන් යනවා වනවාට දූපතට යනවා, මැලේසියාවට යනවා, ඉන්දුනීසියාවට යනවා, බාලි දූපතට යනවා. ලංකාව මේ ළඟදි තමයි ඔවුන්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත් වෙමින් පවතින්නේ. දැන් සංචාරක අමාත්‍යාංශය සතු කොයි වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ මේ ආර්ථික වශයෙන් ලාභදායි ස්ථාන හොයාගෙන යන සංචාරකයන් ආකර්ෂණය කරගන්න?
ඇත්තටම මේ පසුගිය කාලේදී මම කිව්වා වගේ ආයෝජනය කරන්න විශාල පිරිසක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ශැංග්‍රීලා වගේ හෝටල්, හයට්, මූවන් පික් වගේ හෝටල් දැන්ටමත් ඇවිල්ලා ලංකාව තුළ සංවර්ධන කටයුතු පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි ඔබතුමිය අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් අඩු මිලට විශේෂම අපි දැකලා තියෙනවා. දැන් ඉස්සර අපි දකිනවා බැක්පැකර්ස් රැටියට ගත්තාම අපි ඒ අයව ගණන් ගත්තේ නෑ. අද අපි ඒ අයව විශාල තැනක් දෙනවා. අපි දැකලා තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් තරුණ පිරිස බැක්පැකර්ස්ලා හැටියට එනවා. අද වෙනකොට අර ආයෝජනය කරන අය බුටික් හොටෙල්ස් කියන සංකල්පයට. ඊළඟට ගත්තාම විලාස් කියලා සාමාන්‍යයෙන් ලංකාවේ දැන් අපි උදාහරණයකට ගමු, හැම තේවත්තකම තියෙනවා ලස්සන සංචාරක බංගලා. ඒවා අපි ප්‍රයෝජනයට ගන්න වැඩ කටයුතු සංචාරක අමාත්‍යාංශයේ ඒ සහයෝගය දෙනවා. ඒ වගේම තමයි හෝම් ස්ටේ කියන සංකල්පය. ඒ කියන්නේ ලංකාවේ ගමකට ගිහිල්ලා ඒ ගමේ ඉන්න ඇතකල ඉඳලා ගමේ තියෙන අත්දැකීම විඳලා ගමටත් ආර්ථික හයියක් වෙන්න අර හෝම් ස්ටේ කියන සංකල්පය අපි දියුණු කරලා තියෙනවා. අද ඒක දඹුල්ලේ ගත්තොත් එහෙම දඹුල් වගේ ප්‍රදේශවල එක දවසකට සංචාරක 2,000-3,000 සාමාන්‍ය ගෙවල් වල නවතිනවා. ගෙදර පවුල ඇත්තකල උදේට නැගිටලා ඇත්තකල කැම්බීම කාලේ ඇත්තකල ඉඳලා ලංකාව විදියටම අපි දැකලා තියෙනවා සමහරක් අය ගිහිල්ලා පන්සල් වලට ගිහිල්ලා ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවා. ඉතින් ඒ විදිහට අඩු මිලට සංචාරකින් හැටියට ඇවිල්ලා ඉන්න පුළුවන් විදිහේ ස්ථාන දැන් ලංකාවේ විශාල වශයෙන් තියෙනවා. හැබැයි මම හිතනවා තවත් අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම මේ රටවල ඉන්න අපේ ලාංකික ප්‍රජාව ආර්ථික හැකියාවන් තියෙන අය ඉන්නවා එන්න කියලා. විශේෂයෙන්ම ඒ අය ඇවිල්ලා සාමාන්‍යයෙන් දැවැන්ත විදිහට එකපාරටම ලොකු ආයෝජන කරන්න ඕනේ නේ. අර ඒ වගේ සාමාන්‍ය දැන් හඳුනගෙන විශේෂම රජයේ ඉඩම් තියෙනවා. රජයේ ඉඩම් ඉල්ලලා ගන්න පුළුවන් ලස්සන තැන්වල. ඉතින් ඒ අයට ඇවිල්ලා දැන් ඒ කර්මාන්තයට එන්න පුළුවන්. ඒ විදිහට අපි වැඩ කටයුතු කරගෙන යනවා.
දැන් ඔබතුමා කිව්ව එක කාරණයක් කෙරෙහි මගේ ටිකක් විශේෂ උනන්දුවක් ඇති වුණා. මේ ඔබ කිව්වා මේ රජයේ ඉඩම් තියෙනවා කියලා ඒවා පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කොයි වගේ මූලෝපායක් දෙහිදී අනුගමනය කරන රජයේ ඉඩම් බද්දට දීමක් සිදු කරනවද? ගොඩනැගිලිෙහිදී ඉදි කරන්න පුළුවන් ද ආයෝජකයන්ට කොහොමද වෙන්නේ?
දැන් විශේෂම රජය අඳුනගෙන තියෙනවා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අයත්, හැම දිසාපති කාර්යාලයකටම අයත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් විශාල ඉඩම් තියෙනවා. රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව හරහා අරගත්ත ඉඩම් විශාල වශයෙන් LRC ඉඩම් අපි කියලා කියනවා. ඒවා වෙනම තියෙනවා. ඒ වගේම තමයි සංචාරක අමාත්‍යාංශය. දැන් සංචාරක අමාත්‍යාංශය ගත්තාම අපි සතුව උදාහරණයක් හැටියට අක්කර 500ක් තියෙනවා නිලාවැලි මුහුදු තීරේ. ඊළඟට ගත්තාම දැන් යාපනයේ ඉඳලා කෝකිලායි කලපුව දක්වා මුලතිව් කැලෑවත් එක්කලා තියෙන ඉතාමත් දර්ශනීය මුහුදු තීරය අතර ඒක අපිට අහිමි වෙලා තිබ්බේ. දෙමළ ජාතිකයින්ට අපි ආරාධනා කරනවා ඒවල ඇවිල්ලා තමන්ගේ අනේ සහෝදර පිරිසට රැකිය අවස්ථා ලැබෙනවා. උතුරට නැගෙනහිරට තියෙන ප්‍රශ්නේ තමයි ආර්ථික ප්‍රශ්න. වෙන මොන ප්‍රශ්නයක්වත් නැහැ. ඒතොර ආර්ථිකය දියුණු කරන්න නම් මේවල ඉන්න ධනවත් දෙමළ ජාතිකයින් ඇවිල්ලා ඒ LTT සංවිධානය පාවිච්චි කරපු ඉඩම් තියාගෙන හිටපු ඉඩම් බලහත්කාරයෙන් දැන් රජය නිදහස් කරගෙන තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශය තියෙනවා. දකුණේ අපි බෙන්තොට ආශ්‍රයෙන් අක්කර 1,000ක් විතර ප්‍රමාණයක් තියෙනවා. යාල තියෙනවා. ඊළඟට ගත්තාම මාලදිවයින කියන්නේ අපි දක්කලා තියෙනවා විශාල සංචාරකින් යට තැන. ඒ මාලදිවයිනට වැඩිය ලස්සනයි. ලංකාවේ කල්පිටියත් එක්කලා තියෙනවා. කල්පිටියයි මණ්ඩාරමයි අතර යාපනය අතර දූපත් 67ක් තියෙනවා. ලංකාව සතු එතන තමයි දැන් ලෝකේ කොහෙද බලන්න පුළුවන් එක පැත්තක විල්පත්තු කැලාවත් එක්කලා අලි ඉන්නෝ විනාඩි 15 විතර මුහුදු ගමනක් ඇවිල්ලා මුහුදේ ඉන්න ලොකුම සත්වයා වෙන තල්මසා බලන්න පුළුවන් ඩොල්ෆින්ස බලන්න පුළුවන් මම හිතන්නේ අපි මේවා ප්‍රයෝජනට ගත්තේ නැහැ ඉතින් අපි හිතන ඒ වගේ ඒවා ඕන කෙනෙකුට ඇවිල්ලා ඒ ආයෝජන අවස්ථාව දැන් තියෙනවා දැන් කොළඹ ආශ්‍රයෙන් ගත්තාම UDA එක නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් තියෙනවා ඕනම කෙනෙකුට ඇවිල්ලා සංචාරක මන්ත්‍රීස වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආයෝජන මණ්ඩලයේ BOI එක BOI එකට ගිහිල්ලා ඒ තමන්ට ඒ ආයෝජනය කරන අවස්ථාව ගන්න පුළුවන්. ඉතින් අපි ඒ විදිහට තමයි ඉඩම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
හොඳයි දැන් එතකොට අපි කල්පනා කළ ඉතින් හිම මේ SBS සිංහල ගුවන්විදුලි ඔස්ට්‍රේලියාවේ හැම ප්‍රාන්තයකටම ඇහෙන ගුවන්විදුලියක් නිසා අපේ ශ්‍රී ලාංකේය ප්‍රජාව උනන්දුවක් දක්වනවා ඇති. කොහොමද ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙහි සිට යම් කිසි උපකාරයක් කරනවා නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් ඔබතුමාට කියන්න පුළුවන්ද අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට යම් කිසි අදහසක් මේ සම්බන්ධයෙන්?
විශේෂම කියන්නට ඕන දැන් අපේ බලාපොරොත්තුවත් එකයි තමන්ගේ රට තමන්ගේ මව්බිම එක පැත්තකින් මව්බිමට ආර්ථික අහායියක් වෙනවා. ඒ වගේම තමයි පෙරලා තමන්ටත් ආර්ථික ශක්තිය ලබා ගන්න පුළුවන්. එකක් තමයි හොඟ දෙනෙක් කියන කාරණා තමයි රස්තිය අද වෙනවා කියලා. නව රජයේ ප්‍රධාන වැඩපිළිවෙලක් තමයි වන් ස්ටොප් ෂොප් කියලා. එකම තැනකින් සියලු දේ කරගන්න. අපි දැන් ඒක වැඩ කටයුතු කරමින් යනවා. පොඩි පොඩි අඩුපාඩු ඇති. හැබැයි දැන් ඒවා ඉදිරි කාලේ නැති වෙයි. තමන්ට කියලා තමන්ට ඉස්සල්ලාම තමන්ට දැනගන්න පුළුවන් කොයි ඉඩන්ද රටේ තියෙන්නේ අපිට ආයෝජනය කරන්න. එහෙම නැත්නම් මොනවද රජය දෙන පහසුකම් මොනවද? දැන් අපි බැංකු ණය පවා දෙනවා. ලංකාවේ ප්‍රධාන බැංකු, ලංකා බැංකු, මහජන බැංකු වගේ දේවල් ඒ ආයෝජනය කරන අයට ඒ පහසුකම් දෙනවා. විශේෂයෙන්ම දැන් ශ්‍රී ලාංකික අය කොට දෙනෙක් ද්විත්ව පුරවැසිකම් අරන් තියෙනවා. එහෙම දෙනවා. ඒ වගේ දැන් රජයේ පැත්තෙන් දෙන්න පුළුවන් හැම හයියක්ම දෙනවා. සංචාරක උදාව කියලා අලුත් ප්‍රදර්ශනයක්, අලුත් දර්ශනීය ස්ථාන, පළාත් සභාව මට්ටමින් ඒගොල්ලෝ හඳුනගත්ත ඒවල ඒගොල්ලෝ වෙනම ඇවිල්ලා කුටි දාලා ඒගොල්ලන්ගේ තියෙන අලුත් දර්ශනීය ස්ථාන ඒ සංචාරක උදාව ප්‍රදර්ශනය පෙන්නනවා. අපි බලාපොරොත්තු වෙන සංචාරක උදාව කියන ප්‍රදර්ශනය ලෝකයේ අනිකුත් රටවල් වලටත් ගෙනියන්න ඒ විදිහට තමයි අපි විශේෂම මේ ආරාධනාව අපි කරන්නේ.
ඔව් දැන් අනිත් කාරණාව තමයි මෙතුමා මේ ලංකාවේ මේ රුපියලයේ විනිමය අනුපාතික උච්චාවචනය වීමත් මේ සංචාරක කර්මාන්තයට දැඩි ලෙසින් බලපාන තත්වයක්. දැන් රුපියලයේ අඩු වැඩි වෙනවා කියලා කියන්නේ විදේශ ආයෝජන ලංකාවට එනකොට ඒක ලංකාවේ ආර්ථිකයට බලපාන තත්වයක්. ඒ වගේම ලංකාවේ ආයෝජකෙක් වෙන රටවල් වලට ගිහලා ආයෝජනය කරද්දී එතනදිත් බලපාන කාරණාවක්. දැන් ලංකාවේ දැනට පවතින මේ විනිමය තත්වය කොහොමද අපේ සංචාරක කර්මාන්තයට බලපාන්නේ?
මම හිතන්නේ ඔබතුමී තාමත් හොඳ කාලීන ප්‍රශ්නයක් යොමු කළේ. විශේෂයෙන්ම ගත්තාම ලංකාවේ ආර්ථිකය රඳා පවතින ප්‍රධානම අංශය හැටියට මම පෞද්ගලික අඳුරගෙන තියෙන්නේ ලංකාවේ කෘෂි කර්මාන්තය, ලංකාවේ ධීවර කර්මාන්තය සහ ලංකාවේ සංචාරක ව්‍යාපාරය. ඒ වගේම තමයි ලංකාවේ මානව සම්පත. දැන් අපිට වෙලා තියෙන දෙයක් තමයි අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ අපේ නිෂ්පාදන ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරේ නැහැ විශාල වශයෙන්. මොකද අපෙන් මොනහරි පිටට ගියොත් තමයි අපිට ඩොලර් හම්බෙන්නේ. අද අපිට ඩොලර් ගේන්නේ අපේ අහිංසක මැද පෙරදිග වගේ රටවල් වල ඉන්න අහිංසක කාන්තාවන් තමයි වැඩිම ඩොලර් ප්‍රමාණයක් අපේ රටට ගේන්නේ. ඊළඟට ගත්තාම ඇඟලුම් කර්මාන්තය. ඒත් ඒ වගේ කාන්තාවන් විශාල වශයෙන් සම්බන්ධ වෙන ඇඟලුම් කර්මාන්තය. ඒ වගේ වලින් තමයි අපිට ඩොලර්ස් එන්නේ. හැබැයි අපි බලන්න ඕන අපෙන් මොනවද පිටරටට අපි එලෝලෝ ටිකක් අරින්න පළතුරු ටිකක් අරින්න ඒ වගේ තමයි දැන් මැනි කර්මාන්තය වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය හරියට දිනු කරපුවාම අපේ ඉඩම් කියන්නේ අපි කියන්නේ ලෝකේ වටිනාම ඉඩම්. මේ අපේ දූපත සතු ඉඩම්. ඉතින් මේ වගේ දේවල් වලින් ලබා ගන්නව මුදල ඩොලර්ස් ඒ සංචිතයට බැර වෙනකොට රුපියලයේ අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඒක තමයි රටකට ආර්ථික මේ පැත්ත දිනු වෙනවා කියන්නේ ඒකයි. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ කර්මාන්ත වලට හරියට වැඩ කටයුතු කරොත් ওই தත්ත්වය මග හරි ගන්න පුළුවන්.
ඔව් අපි එහෙමනම් අමතුමා අවධානය යොමු කරමු. දැන් ඔබගේ මේ ඔස්ට්‍රේලියානු සංචාරයේ අරමුණ මොකක්ද කියලා. දැන් ඔබ විවිධ ප්‍රාන්තවලත් සංචාරය කළා, විශේෂයෙන්ම මෙල්බන් වල වික්ටෝරියා ප්‍රාන්තයේ විවිධ ප්‍රජාවන් හමු වුණා, එතකොට අදාළ බලධාරීන් හමු වුණා. මොකක්ද මේ යහපත් ප්‍රවණතා අපේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න?
එකක් තමයි අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්කලා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් වගේ හම්බ වුණා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ධනවත් ව්‍යාපාරිකයින් ලංකාවේ ආයෝජනය කරන්න කැමති අය හම්බුණා. මට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය පැතිවලට කවදාවත්ම ලංකාව ගැන අහලා නැති පැතිවලට එක සීමෝ කියන පැතිවලට ෂෙපටන් කියන පැත්තට ඒ වගේ කියනවනම් දැන් මට බ්‍රිස්බන් නුවරට සංචාර කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ හැම තැනකදීම විශේෂයෙන්ම අපි ප්‍රදේශයේ නියෝජනය කරන දේශපාලන අධිකාරිය වෙළඳ ප්‍රජා මුන්න ගැහුණා. ඒ වගේම විවිධ සංගම් මුන්න ගැහුණා. ඒ වගේම තමයි සංචාරක නියෝජිත ආයතන මුන්න ගැහෙන අවස්ථාව ලැබුණා. ඒ වගේම කවදාවත්ම ලංකාව සම්බන්ධෙච්ච නැති මේ ඕස්ට්‍රේලියානු ආදිවාසීන් බව මුන්න ගැහෙන්න අවස්ථාව ලැබුණා. ඒක නිසා මම හිතනවා ඉදිරි කාලයේදී ඕස්ට්‍රේලියාව කියන්නේ අපි වැඩියෙන් අවධානය යොමු කරන්න ඕන රටක්, වැඩියෙන් සංචාරක ප්‍රවර්ධනය කරන්න ඕන රටක්. මොකද ඕස්ට්‍රේලියාවත් එක්කලා දැන් අපි රාජතාන්ත්‍රික සම්බන්ධතා අවුරුදු 70ක්. අපි ගත්තාම 1948 නිදහසෙන් පස්සේ 56 විශාල වශයෙන් සුදු ජාතිකයින් ලංකාවෙන් එළියට එනකොට ආවේ ඕස්ට්‍රේලියාවට. එතකොට ඒ අයගේ සම්බන්ධතා තාමත් රට තුළ තියෙනවා. ඊළඟට ගත්තාම විශාල වෘත්තිකයින් ප්‍රමාණය. දැන් ගත්තාම ලෝකයේ ශ්‍රී ලාංකිකයින් ලංකාව වරුණාම වැඩියෙන් ඉන්න තැන මෙල්බන් නුවර. ඉතින් මම හිතන්නේ අපි කියන්නේ අඩු ගන්න එක්කෙනෙක් වගේ එනවා නම් දැන් සමහරක් අය විවාහ වෙලා තියෙනවා ඕස්ට්‍රේලිය ජාතිකයින් එක්කලා. සමහරක් අයට විතුරන් ඉන්නවා, කාර්යාල විතුරන් ඉන්නවා. ඉතින් අපි කියන්නේ එක්කෙනෙක් වගේ එන. ඒ වගේම අර ඔබතුමිය ඇහුවා වගේ ඉන්දුනීසියාවට යන, මැලේසියාවට යන ඒ අයව ගෙන්න ගන්න අපි ඉදිරි කාලේ අපි හැබැයි ඒකට බලපාන ප්‍රධානම එකක් තමයි මේ ගුවන් ගමන් කියන කාරණාව. අපි අනිවාර්යයෙන්ම ගුවන් සමාගම් එක්කලා විශේෂයෙන්ම වැඩපිළිවෙලකට යන්න වෙනවා.
ඒකත් හොඳ කාරණාවක් කැමැත්තම. මොකද ඔය ඩිරෙක්ට් ෆ්ලයිට් කියන කාරණාව ඉතාමත්ම වැදගත් වෙනවා මේ සංචාරක කර්මාන්තයත් අපේ අනිකුත් මේ ගුවන් ගමන් ක්ෂේත්‍රයටත්. දැන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඔය තත්ත්වය ඇති කරගන්න බැරුව සෑහෙන ප්‍රශ්නයක් කාලයක් තිස්සේ ඇදමින් පවතිනවා. මේ මුදල් වටිනාකම අතින් බැලුවාම ලංකාවට මෙහි ඇවිල්ලා කරන එක පාඩුයි. එවැනි තත්ත්වයක් මේ ඩිරෙක්ට් ෆ්ලයිට් තත්ත්වය ඇති කරගන්න එක කියලා. දැන් ඕවගේ තත්ත්ව කොහොමද අපි මග හැරගන්නේ?
දැන් විශේෂයෙන්ම ගත්තාම දැන් අපේ ජාතික ගුවන් සේවය අපිට මතකයි අපි සිඩ්නි නුවරට ආවා. හැබැයි අපි එන්න තිබ්බ සිඩ්නි නුවරට නෙමෙයි. අපි එන්න තිබ්බ මෙල්බන් නුවරට. හැබැයි අපි මොන යම් හේතුවකටද මන් දන්නේ නැහැ අපි ඒ වැරදි මේ දේවල් කවුරු හරි මේ තත්ත්වයන් හරියට ගණනය කරන්න ඕන. ආර්ථිකමය වාසිය කොහොමද එන්නේ කියලා. දැන් ෆ්‍රාන්සය, ජර්මනිය, ඉංගලන්තය රටවල් එක්කලා ශ්‍රී ලංකන් ගුවන් සේවය ඩිරෙක්ට් ගුවන් ගමන් තිබ්බා. හැබැයි ඒවා අද වෙනකොට නවත්තලා තියෙනවා. අපි සංචාරක අමාත්‍යාංශයෙන් හරියට අපි දැඩි විරෝධය දක්වනවා ඒකට.
ඇයි එමෙතුමයි නැමැතිවීමට ප්‍රධාන හේතුව?
නෑ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු වෙනකොට ඒ පාඩුව මගහරවා ගන්න ඒගොල්ලෝ දැන් මේක නිකන් ප්‍රාදේශීය ගුවන් සමාගමක් හැටියට නැත්නම් ලංකාව ඉඳලා මැද පෙරදිකට එහෙම නැත්නම් ඉන්දියාවට යන ගුවන් සමාගමක් හැටියට ගේන්න තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. හැබැයි අපි කියන්නේ රටක් හැටියට බලන්න ඕන. ඒ සමාගමේ පාඩුව අනිත් පැත්තෙන් වාසියක් වෙනවා නම් ඉතින් ඒ විදිහට අපේ අන්තර් සම්බන්ධතා නැති වෙලා තියෙනවා අමාත්‍යාංශ අතර, සංස්ථා අතර. ඉතින් අපි දැඩි බලපෑමක් කරනවා නැවත වතාවක් ඒ ගුවන් සේවා ආරම්භ කරන්න, නැවත වතාවක් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට ගුවන් සේවයක් ආරම්භ කරන්න පුළුවන්ද කියන කාරණාව හොයලා බලන්න. එහෙම නැත්නම් අඩුම ගානේ අනිකුත් ගුවන් සමාගම් එක කතා කරලා කාලේ නැස්ති කරන්න නැතුව ට්‍රාන්සිට් එකේදී ඉතාමත් ඉක්මනින් ලංකාවට යන්න ඒක අපිට සාකච්ඡා කරලා ඒ තත්ත්වය නැති කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ලංකාව සංචාර කර්මාන්ත දියුණු කරන්න අද අපි ඉන්දියාවයි මාලදිවයිනත් එක්කලා දැවැන්ත සහයෝගී වැඩ කටයුතු කරනවා. කේරළේ වගේ ප්‍රාන්ත දැවැන්ත ප්‍රවර්ධන කටයුතු කරන සංචාර ව්‍යාපාර අපි ඒත් එක්කලා අවබෝධාගේ උසුමට එන්න බලාපොරොත්තු වෙනවා. දැන්ටමත් එහෙම ඇවිල්ලා තියෙනවා කේරළයත් එක්කලා මාලදිවයිනත් එක්කලා. ඉතින් අපි අර ප්‍රමෝට් කරනකොට ශ්‍රී ලංකා, ඉන්දියා, මාල්ඩීස් කියන රටවල් තුන, ඒ වෙනත් අද ඇමරිකාවට ප්‍රමෝට් කරනකොට ලංකාව, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව ඒ අපි කලාපයක් හැටියට එහෙම වැඩ කටයුතු කරන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
ඔව්, මේ තව එක පුංචි ප්‍රශ්නයක්. සංචාරක අමාත්‍යාංශය සතුව ඉදිරියේදී තියෙන ඉලක්ක මොනවද? අපි දන්නවා 2020 අපි ඉලක්ක කරනවා, 2025 ඉලක්කය කියලා අපි ඉලක්ක ඇති කරගන්නවා අපේ විවිධ ක්ෂේත්‍රවල. සංචාරක අමාත්‍යාංශය සතුව අනාගත ඉලක්ක මොනවද
තියෙන්නේ? අපි විශේෂයෙන්ම පාසල් හරියන අයට අපි බලාපොරොත්තු වෙනවා උසස් පෙළට විෂයක් හැටියට සංචාර කර්මාන්ත ඉදිරි කාලයේ ගින්න. ඉතින් අපේ ඉලක්කය තමයි එකක් රටේ ආර්ථිකයට ප්‍රධානම හයිය දෙන තැන සංචාර කර්මාන්තය හැටියට පත් කිරීම තමයි ඉලක්කය. හෙට අපි ඉන්න පුළුවන්, හෙට අපි නැති වෙන්න පුළුවන් මේ අමාත්‍යාංශවල. හැබැයි මෙතන නොවෙනස් වූ ප්‍රතිපත්තියක් තුළ මේ කර්මාන්තය දිනු වෙන්න කරන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. ඉතින් අපේ ඉලක්කය තමයි රටේ ආර්ථිකයට දැවැන්තම හයියක් වෙන කර්මාන්තය සංචාර කර්මාන්තය බවට පත් කිරීම.
හොඳයි නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල ගුවන් විදුලි මැදිරියට පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දැනට තියෙන ප්‍රවණතා අනාගත ඉලක්ක තියෙන අවස්ථාවන් මොනවද ඔබට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ නොයෙකුත් කාරණා පිළිබඳව අමාත්‍යවරයා අපිට පැහැදිලි කිරීමක් කළා ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව
බොහොම ස්තුතියි